කතානායකරය විසින් කරන ලබන නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2026 මාර්තු 6 වෙනි දින විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන හා අධිකරණ සංවිධාන සංශෝධන නැමැති 50 කෙටුම් පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 රජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව සයිබර් ආරක්ෂණය දැනුවත්භාවය ආරක්ෂිත ඩිජිටල් භාවිතයෙන් නායකත්වයේ වගකීම සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ වගවීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඩිජිටල් යුගයේ සයිබර් තර්ජනවලට මුහුණ දීම පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා සර්ට් විසින් මෙහෙයුම් ලබන වැඩමුළුවක් සීලුම ගරු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා අද දින පස්වරු 1:30 සිට පස්වරු 3:30 දක්වා කාර්ක සභා කාමරාංක 1 පැවැත්වීමට නියමිත බැවින් එම වැඩමුළුව සඳහා සහභාගී වන මෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2026 මාර්තු 17 වෙනි අඟහරුවාදා එනම් අද දින පූර්වභාග 11:45ට කාරක සභා කාමරංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සාමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report and accounts of the University of Morotua for the year 2023 and annual report and annual accounts of the Institute of Technology of the University of Morotua for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the annual report of the Hotel Developers Lanka Limited for the year 2024, an annual report of the Sri Lanka Accounting and Auditing Standards Monitoring Board for the year 2024. I move that these reports be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations. I also present the regulations made by the Minister of Defence under Sections 29 and 155 of the Army Act, Chapter 357, and published in the Gazette Extraordinary number 2423/34 of 15th February 2025. Regulations made by the Minister of Defence under Section 161 of the Navy Act, Chapter 358, and published in the Gazette Extraordinary number 2423/35 of 15th February 2025. And regulations made by the Minister of Defence under Sections 29 and 155 of the Air Force Act, Chapter 359, and published in the Gazette Extraordinary number 2423/36 of 15 February 2025. I move that these regulations be referred to the Ministerial Consultative Committee on Defence. I present the rules made by the Chairperson of the Governing Board and Governor of the Central Bank of Sri Lanka under Section 105, read with Section 71C and Part 6 of the Central Bank of Sri Lanka Act 16 of 2023 with regard to repatriation of export proceeds into Sri Lanka and published in the Gazette Extraordinary number 2473/30 of 30th January 2026. I move that these rules be referred to the Committee on Public Finance.
ගරු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය යන්න යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා මිල්කෝ ප්‍රයිවට් ලිමිටෙඩ්හි වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ඉඩම් මැනුම් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිමද කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහනගර සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිමද කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමු පළාත් සභාව යටතේ වූ පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි.
ගරු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
Honorable Speaker, I present the annual report of the Civil Aviation Authority of Sri Lanka for the year 2022-24. I move that this report be referred to the Sectoral Oversight Committee on Infrastructure and Strategic Development. Thank you.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වන වගන්තිය සමග කියවිය යුතු 34 වගන්තිය යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව 2026 සම්බන්ධයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 ජනවාරි 16 දින ඇති අංක 24.71 ඇලීරක් 51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජඩිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ය සභාව වාර්තා පිළිගැන්වීම ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද? පොයින්ට් බෝඩ් එක.
ගරු කතානායකතුමනි, අපි එකඟ වුණා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා විශේෂිත වූ ප්‍රශ්නයක්, ඒ කියන්නේ මැද පෙරදිග යුද්ධය සහ එහි බලපෑම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නට. නමුත් බොහෝ දුරට සිකුරාදා දිනය, රාමසාන් දිනය, ඒ කියන්නේ ඉස්ලාමීය ප්‍රජාවට, මුස්ලිම් ප්‍රජාවට ඉතාමත්ම වැදගත් ආගමික දිනයක් වන්නට ඉඩකඩ තිබෙන නිසා බොහෝ දුරට සිකුරාදා දිනය ඒ දිනේ බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ අයටත් කරන ගෞරවයක් හැටියට එය නිවාඩු දිනයක් වීමේ ඉඩකඩ බොහෝ දුරට තිබෙන බැවින් මම මේ අවස්ථාව යෝජනා කරනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් පමණක් නෙවෙයි, රට පැත්තෙනුත් වැදගත් විවාදය සිකුරාදා දිනේ විවාදය හෙට දිනයට ගැනීම ඉතාමත්ම වැදගත් කියන එක, බදාදා දිනයට ලබා ගැනීම ඉතාමත්ම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. බදාදා දිනේ, ඒ කියන්නේ හෙට දිනේ මේ විවාදය ආරම්භ කරන්නට අපට අවස්ථාව ලබා දෙන්නේ කියන කාරණා.
ගරු ආණ්ඩුපක්ෂ
ගරු කතානායකතුමනි, අද දිනේදී 11:45ට අපි යොදාගෙන තිබෙනවා මේ බිස්නස් කමිටියේ
කතා කරගමු.
ලක්ෂණයකතුමාගේ යෝජනාව සාකච්ඡා
කරමු. කාරක සභා වාර්තා පිළිගැන්වීම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම. ගරු රවි කර්ණාක මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
අතනගතුමනි, ඒ ඉල්ලීම මං හිතන්නේ
කරන්නේ. ගරු අපි 11:45ට අපි කතා කරමු ගරු මන්ත්‍රීතුමා. හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද 1/2021 අංක 11 දන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනතේ 71 වෙනි වගන්තිය යටතේ නියෝග සහ 2/2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ අලසා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සේවා නියුක්තිකයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීම සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමේ. ගරු කතානායකතුමා, මට විනාඩි දෙකක් දෙන්න. කාරණා දෙකක් කියන්න. මේ කොළඹ වරාය නගරයේ අපේ කොමිටේට ඉදිරිපත් කළ තිබ්බේ මේ ඒකේ බිල්ඩින් හයිට් යනාදී සාමාන්‍ය කරුණ සම්බන්ධයෙන්. නමුත් එතන අපිට අනාවරණය වෙච්ච දෙයක් තමයි ලංකාවේ ප්‍රධාන දේපළ සංවර්ධන කොම්පැනි දෙකක් අනුමැතියෙන් තොරව දැන්වීම් පළ කරලා තිබුණා පත්තරවල ඒ ඉඩම් සහ අතවසම අපාර්ට්මන්ට් විකුණා. මේ පාර්ලිමේන්තුව අනුමැතිය තියෙන්න ඕන. එතකොට කරුණාකරලා අපි තේරුම් ගන්න ඕනේ වරාය නගරේ නීති සම්පාදනය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. හරි, එතකොට වරාය කොමිෂන්ස් පෝට් මේ පෝට් සිටි කොමිෂන් සභාවට ඒ අපේ පාර්ලිමේන්තුවේ තියෙන බලතල මේ ඩෙලිගේට් වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා අවවාද කරලා තියෙනවා ඒ කොම්පැනි වලට වහාම මේ දැන්වීම නවත්තන්න කියලා. මොකද පාර්ලිමේන්තුවේ බලය කිසියම් විදියකට කොමිෂන් සභාව විසින් අත්පත් කරගන්න හැකියාවක් නැති නිසා. ඒක එක. දෙක, මේ දූෂණ විරෝධී පනත යටතේ අපි දිගින් දිගටම මුදල් කොමිෂන් සභාව 2023 මේක ගේනකොටත් එවකට හිටපු ජනාධිපතිවරයා සමගත් එකඟුනේ නැහැ. මේ කොමිෂන් සභාවේ සභාපති සහ ඒ කොමිෂන් කොමිෂනර්ස්ලාගේ පඩිය පිළිබඳව ඔවුන් අපිට එදත් අන්ඩර්ටේකින් එකක් දුන්නා. ඒක තාම දීලා තියෙනවා. අපීල්ස් කෝට් එකේ විනිසුරුවරුන්ගේ පඩියට සමාන වෙන විදිහට තමයි ඒ කොමිෂනර්ස්ලාගේ ඩිරෙක්ටර් ජෙනරල්ගේ පඩිය සකස් විය යුත්තේ කියලා. හැබැයි තාම ඒක වෙලා නැහැ. මොකද අපි පාර්ලිමේන්තුවෙන් සම්මත කරේ ඩෙපියුටි ඩිරෙක්ටර් ජෙනරල් ඉඳලා පල්ලෙහාට විතරයි. එතෙන්දෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නීතිඥවරුන් සහ අල්ලස් කොමිසමේ නීතිඥවරුන් අතර කිසි වෙනසක් නැහැ. නමුත් ටේක් හෝම් සැලරි එක නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ගේ අල්ලස් කොමිසමේ නීතිඥවරුන්ගේ ටේක් හෝම් එකට වඩා වැඩි. ඉතින් එහෙම විය යුතු නැහැ. ඉතින් ඒක අපි ඔවුන්ට උපදෙස් දුන්නා. කරුණාකරලා මේ වෙනස මගහරවා ගන්න එමෙන්ඩ්මන්ට් එකක් ගේන්න කියලා. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා.
ගරු කථානායකතුමනි, ජූලම් පිටිය ගල්පොත්යාය අංක 108 ඇලිරක් 1 ඒ ධර්ම ස්ථානයේ පදිංචි තිලක් ඉන්දික විධානගම මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා.
ගරු කථානායකතුමනි, නාරම්මල දෙමටගහවල යන ලිපිනයේ පදිංචි CMMR ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජේතවන්ද්‍ර මූර්ති මහතා, පෙත්සම් 4.
Honorable Speaker, I present a petition received from Mrs. G. Dinesarath of number 90/1/1, Kini Apugami Mavatta, Kalamba 13. A petition received from Mr. K. Kadiramalai of Thunnale North, Karabatti, Jaffna. A petition received from Mrs. Kanavadi Pillai, Bala Kaneswari of Muthukarama, Kanesapillai Principal Street, Aryambadi, Battikolo. And a petition received from Mr. T. Kajendran of Poombolil, Battu North, Chittangani, Jaffna. Thank you.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රසංග 1 ගරු අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අසනෝ.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා ස්වාමිනී උත්තර සැපීමට.
ප්‍රශ්නාංක 2 ගරු SM මරික්කාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා,
සති දෙකක් තල්ලි වෙනවා.
ප්‍රශ්නාංක 3 ගරු රවි කරුණානායක මහතා ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි, මම තුන්වෙනි ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා, ගරු ප්‍රධාන අනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි,
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා විසින් යොමු කළ ප්‍රශ්නයට අදාළව පිළිතුර ගරු ඇමතිතුමා වෙනුවෙන් මා ලබා දෙනවා. ප්‍රශ්නාංකේ 2021 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට මාළු ආනයනය කර තිබේද? පිළිතුර ඔව්. ආ 2, එසේ නම් 2021 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් වර්ෂයේදී ආනයනය කරන ලද මාළු වර්ගයේ ප්‍රමාණය, ඒවාෙහි වටිනාකම සහ ගෙන්වන ලද රට වෙන්වෙන් වශයෙන් කවරේද? 1 ඇමිනුම් අංක 1 ඉදිරිපත් කළ තියෙන එකට අදාළ වගුව ආ3 එසේ ආනයනය කරන ලද්දේ දේශීය පරිභෝජන සඳහා නැතහොත් ප්‍රතිඅපනයන සඳහාද දේශීය පරිභෝජන සඳහා සහ ප්‍රතිඅපනයන යන අවශ්‍යතා දෙකම සඳහා මසුන් ආනයනය සිදු කර ඇත. ආ1 එසේ ආනයනය කරන ලද දේශීය පරිභෝජන සඳහා නම් උපයන ලද තීරුබදුවල වටිනාකම කොපමණද ඒ සම්බන්ධව අදාළ වකුගකින් ඉදිරිපත් කර ඇත.
ඕක ඇති ලයින් 4ක්. ඒකේ වර්ෂවලට කීයද කියලා කියන එක තමයි අවශ්‍ය
වන්නේ. වගුව ඉදිරිපත් කළ තියෙනවා ඔබතුමා ප්‍රශ්න යොමු කරන්න.
කොච්චර ඩියුටි ලැබිලා තියෙනවද 22 කීයද කියලා ඒක
සමස්ත 2021 ඒකේ තියෙන ශුද්ධ බර තියෙනවා ඩියුටි එක තියෙනවා ඒකේ පැල් එක 57,22,992 SCL එක 80 නෑ සමස්තයක් වශයෙන් ඒක නෑ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා වෙන වෙනම ඒක ගණනය කරගන්න සම්පූර්ණ සවිස්තරාත්මක වගුව ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කිරීමක ඇඩ් කරගන්න ආ2 ඇමුණුම 2-3 මගින් දක්වා ඇත ඈ3 ඇමුණුම 4 මගින් දක්වා ඇත 4 ඒට අදාළව වර්ෂයේ 2021 සමස්ත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 51,341 වර්ෂයේ 2022 සමස්ත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 22,960 2023 සමස්ත නිෂ්පාදනය 22,340 වර්ෂයේ 2024 සමස්ත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24,850 වර්ෂයේ 2025 සමස්ත නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 31,080 පස්වෙනි ප්‍රශ්නය ඒට අදාළව වර්ෂයේ 2021 ආනයනික ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,758.1 2022 3,431.0 2023 7,904.4 2024 4,476.0 ගරු මන්ත්‍රීතුමනි 2025 ආනයනික ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 601.1 වටිනාකම් වශයෙන් ගත්තාම 2021 වටිනාකම රුපියල් මිලියන වලින් 4,891 2022 වටිනාකම රුපියල් මිලියන 2,671.9 2023 වටිනාකම රුපියල් මිලියන 6,172.6 2024 වටිනාකම රුපියල් මිලියන 3,317.8 2025 වටිනාකම රුපියල් මිලියන 1,019.0 හතරවෙනි කොටසට අදාළව පිළිතුර ඔව් ඒට අදාළව වර්ෂය 2021 ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9,251.37 2022 ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 5,827.82 2023 මෙට්‍රික් ටොන් 11,802.62 2024 12,305.39 2025 මෙට්‍රික් ටොන් ටින් මාළු ප්‍රමාණය 18,325.80 හැ කොටස අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
කථානායකතුමනි නියෝජ්‍ය ඇමතිතුමාගේ උත්තර ප්‍රකාරව අහන්න පුළුවන් කොටස් දෙකකින් එකක් තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. දැන් මේ මාළු ටින් මේ රටට ආනයනය කරනවා ඔබතුමා දැන් දත්ත ඉදිරිපත් කළ තියෙනවා. මෙහි කොම්පනි 8ක් 2015 මේකට පුනර්ජීවයක් දීලා ඒක අයිත් කොම්පනි 8ක් පටන් ගත්තා. හැබැයි දැන් මේවා වහගෙන යනවා. මොකද මේකේ තියෙන පැරා ටැරිෆ් නැති කරනවා. මේ සම්බන්ධයෙන් මාළු ආනයනය කරන්න ඔය තියෙන සාඩින් සහ මහිතනේ ගාල්ල පැත්තෙන් අල්ලන පොඩි මාළු ටික ගේන එකේ ප්‍රශ්නයක් ඇතුළත තියෙනවා. ඒ නිසා අමුද්‍රව්‍යවල මිල වැඩිලා තියෙනවා. ඒ වගේම ධීවරයන්ට මේක මුහුදුගත වෙනකොට අද ඩීසල් වලට රුපියල් 128ක ටැක්ස් එකක් ගහනවා. ඒ මේ නිසා ඒගොල්ලගේ නිෂ්පාදනය වැඩි වෙලා ආනිනේ කිරීමේ හැකියාව මිටට ලාභ වෙලා තියෙනවා. ඉතින් කොයි ආකාරයෙන්ද ඔබතුමාලා මේ සම්බන්ධයෙන් ඒ කොම්පනි 8ක් ආරක්ෂා කරන්න පුළුවන් වන්නේ කියන එක ඔබ නියෝජ ඇමති දීවර ඇමති වශයෙන් කොහොමද මේ දීවරයන්ට සෙතක් දීලා පාරිභෝගිකයන් දැන් 2015 පටන් ගත්ත කොම්පනියේ මාළු කෑන් එකක් මාළු ටින් එකක් රුපියල් 155ක් තිබ්බා 2020 වෙනකම්. දැන් මේක 500 ගිහිලා තියෙනවා. ඉතින් ආනයන කිරීමේ ඔක්කොම ටැක්සස් නැති කරලා තියෙන නිසා ඒක ඒ ඇයට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. තරංකාරී තත්ත්වයක් ඇති කළා මේගොල්ලෝගේ ජීවන රෝපය ආරම්භයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිය වැඩපිළිවෙළක් ඔබතුමා ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නයට අදාළව විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාට වැඩි අපිට බොහොම පැහැදිලි ටින්මාළු මෙරටට ආනයනේ අපි අඩු වෙලා තියෙනවා. ටින්මාළු ආනයනේ අඩු වෙලා තියෙනවා. මේක පැහැදිලිව තියෙනවා 2024 ආනයනික ටින්මාළු ප්‍රමාණය 4476යි 2025 ආනයනික ටින්මාළු ප්‍රමාණය ගරු මන්ත්‍රීතුමනි 601යි. සාමාන්‍ය සැලකිතු අඩුවීමක් මෙතන තියෙන. එතකොට 85% 90% වගේ ප්‍රමාණයක ආනයනේ තියෙනවා. වටිනාකම ගත්තත් එහෙමයි. දැන් මෙතන තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි ආනයන ප්‍රමාණය සුළු ප්‍රමාණයක් අපි ලංකාවට ගේනවා. ඒ ගේන්නේ දේශීය හා විදේශීය සංචාරකින්ට අවශ්‍යයි. සන්ෆ්ලවර් සූර්යකාන්ත ටින්මාළු ප්‍රමාණයක් තෙල් සහිත ටින්මාළු ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. දැන් මේ කාලය තුළ පහුගිය කාලය තුළ ලංකාව තුළ නිෂ්පාදනය කරේ මෙට්‍රික් ටොන් 1,00,000 සමාන ටින්මාළු දෛනික නිෂ්පාදනය තුනේ 1,80,000යි. දැන් 2,50,000 අභිභවල ගිහිලා තියෙනවා. දැන් සැලකිය යුතු ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් කර්මාන්ත ශාලාවල දෛනික නිෂ්පාදනය කරන ටින් ප්‍රමාණය නිෂ්පාදිත ප්‍රමාණය වැඩි කිරීමක් වෙලා තියෙනවා. විශාල සේවක පිරිසකුත් දැන් රැකියාවලට පැමිණීමකුත් තියෙනවා. ඒ වගේම තමයි පහුගිය වර්ෂයේ ඉඳලා මෙරටින් ටින්මාළු ප්‍රමාණයක් අපනයන වෙළඳපොළට යොමු කරා. අපනයනය කරා. මැද පෙරදිග රටවල් කැනඩාව සහ මැද පෙරදිග රටවල් ප්‍රමාණයකට අපනයනය කිරීම ආරම්භ කරා පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳලා. ඒක අපිට වර්ධනය කරගන්න පුළුවන්. දැනට ලංකාවේ කර්මාන්ත ශාලා 6ක් අපනයනය සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. මේක මේ ප්‍රමාණය අපි ඉදිරියට වැඩි කරනවා. අපනයනය කිරීමට හැකියලා තියෙනවා. අපිට මෙතන ප්‍රගතියක් තියෙන මේ කාලය තුළ ආනයනය අඩු වෙලා ටින්මාළු ප්‍රමාණය සැලකිත ප්‍රමාණය 90%කින් අඩු වෙලා අපනයනය සඳහා ප්‍රවිෂ්ඨ වීම කියන්නේ අපි දකින එක සුබදායි තත්ත්වයක් කියලා. ඒ තත්ත්වෙ හින්දා ගරු මන්ත්‍රීතුමනි කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක අලුතින් රැකියා අවස්ථා අපිට ලබා ගැනීමට හැකියලා තියෙනවා. ඊළඟට අපේ දීවරින් නෙලාගෙන එන මත්ස්‍ය සම්පත මාළු අස්වැන්න මේ කර්මාන්ත ශාලාවට මිලදී ගැනීමේ හැකියාවක් ඒ හැකියාව ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. තදින් නෑ
ගරු 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 නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා මේ ඔබතුමා
පිළිතුර මයික් එක ඔන් කරගන්නවද මට
ගරු 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 නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා මේ පළවෙනි අතුරු ප්‍රශ්නෙට පිළිතුර දෙන්න ඊට පස්සේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇහිමිට ඉඩ දෙන්න නැත්නම් ඔබතුමා කාලය ගන්නවා වැඩි අතුරු ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා
ගරු කතානායකතුමනි
දැන් ඔබතුමා පළවෙනි අතුරු ප්‍රශ්නෙට අවසන් කරන්න
පිළිතුරු ඒක අවසන් කරා.
හරි ගරු ගරු අමාත්‍ය ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න.
මේ වගේ කපලා දානවාද වගේ නියෝජ්‍ය අමාත්‍යවරු මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වන්නේ දැන් ඔබතුමා කිව්වා අර වගුවේ තියෙන මම උපකල්පනය කරනවා ඒකේ තියෙන අපනයනය කිරීමේ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. දැන් මේකේ අපි අල්ලන මාළු ටික එක පැත්ත ජපානයට අනිත් පැත්ත යුරෝපයට. යුරෝපයට එවනකොට 65% අද එයාෆ්‍රේට් කරන්නේ මේ මැද පෙරදිග ඉඳන් එන එයාලයින්ස් ටික. දැන් මේ සම්බන්ධයෙන් 100%ක් ෆ්‍රේට් චාර්ජස් වැඩිලා තියෙනවා. ඒ වගේම GSP එකත් මේ අවස්ථාවේදී කතා කර කර යනවා. මේ අපනයනය වැඩි කිරීම සහ මිල ස්ථාවරභාවයක් රකින්න පුළුවන් විදිහක වැඩපිළිවෙලට කොහොමද කාගෝ මිල වැඩි වෙන එකට කොහොමද කොයි ආකාරයෙන්ද තරංකාරී තත්ත්වය ඇති කළ දෙන්න පුළුවන් වන්නේ මේ අපනයන කරුවන්ට. මොකෝ අල්ලන මාළු ටික අපනයන කරන්න බැරි වුණොත් ඒක සම්පූර්ණයෙන්ම අපත යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ෆ්‍රේට් රේට් එක වැඩිලා තියෙන එකට කොහොමද ඔබතුමාලා උදව් කරන්නේ කියන එක දැනුවත් කරන්න.
ගරුණීය ජමාත්තුමා.
ඔව් දැන් මේ රවි කරුණානායක මන්ත්‍රීතුමා ප්‍රශ්න යොමු කරන්නේ මේ කාලයට මේ කාලයත් සමගද මෙම අමතර. හරි. ගරු කතානායකතුමනි මේකට අදාළව දැන් රවි කරුණානායක මන්ත්‍රීතුමා යොමු කරන ප්‍රශ්නයේ මේ හතර වටෙන් ප්‍රශ්න කිහිපයක්ම යොමු කරනවා. හතර පැත්තකින් දාන මේ ප්‍රශ්නේ මේ මෙතු ඔව් රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා තුන් තේරවිල්ලක් අහන්නේ මේ තුන් තේරවිල්ලට උත්තරේ නෑ මෙතන මේ තුන් තේරවිල්ලක් අහන්නේ මේකට උත්තරයක් නෑ මෙතන ඔබතුමා පැහැදිලිව දැන් ඔබතුමාගේ ප්‍රශ්න වාර දෙක අවසන් දැන් ඔබතුමා ඔබතුමා මෙතන තුන් තේරවිල්ලක් අහන්නේ මෙතන නෑනේ මේක හරියට ප්‍රශ්නේ අහන්නේ හරියට ප්‍රශ්න හරිය නිවරදිව ප්‍රශ්න යොමු කරන්න ඔබතුමා ඔබතුමා තුන් තේරවිල්ලක් අහන්නේ මෙතනදී
දැන් මේ විවාදයකට පැටලෙන්න බෑ කරු മന്ത്രി නියෝජ්‍ය අමාත්‍යතුමා മന്ത്രിතුමා රවි කරුණානායක മന്ത്രിතුමා
අපනයන කරේ නැත්තම් පැය 24කින් ඒ සම්පූර්ණ අපනයන අපතේ යනවා මේ ෆ්‍රේට් රේට් එක 100%ට 125% වැඩි වෙලා තියෙනවා ඉතින් අහන්නේ මේ අපනයන කරුවන් අපේ රටේ ඩොලර් ටික ගේන්න පුළුවන් විදියක අපනයන කිරීමක් ඉතින් වැඩි වුණාම මිලට යම් විදියේ සාපේක්ෂව කොහොමද මේ අපනයන කරුවන්ට උදව් වෙන්නේ ඒකට මේ වෙනින් යවොත් දීලා දෙනවා ඔබතුමා ඇවිදින පුස්තකාල උත්තර දෙන්න පුළුවන් අපි වගේ මේ වල්පල වලට
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ඔව් දැන් ඔබතුමා විසින් ඉදිරිපත් කරානේ ද අදහස් යෝජනා ටිකක් ඉදිරියේදී ඉදිරියේදී මේ කටයුතු සම්බන්ධ ඔබතුමාගේ අදහස් යෝජනා ටිකත් අපි සැලකිල්ලකට ගෙන තින්මාළු අපනයන කරුවන් වෙනුවෙන් අපි කටයුතු කරන්න මැදිහත් වෙන්න. හරිනේ?
අවසන් කරලා.
නෑ නෑ හරිනේ දැන්. ඔබතුමා ඉදිරිපත් කරා යෝජනා ටිකක් ඉදිරිපත් කරා.
මේ ජමතුමා අවසන් කරා.
එතකොට මේ තින්මාළු කර්මාන්තේ අනාගතය වෙනුවෙන් අපි ඒ යෝජනා අදහස් අරගෙන කටයුතු කරන්න. හරිනේ? පාර්ලිමේන්තුවේ වෙන්න ඕන ඕක නේද? ඔබතුමාගේ යෝජනා අදහස් ටික බාරගත්තා.
හරි.
බාරගත්තා සැලකිල්ලට ගත්තා.
අපි කරගත්තා. ජමතුමා අවසන් කරන්න. ප්‍රාස්රංක 4 ගරු හෙක්ටා අප්පුවාමි මහතා බලසක්තිය මත්තුමාගේ ඇසීමට. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද?
පොයින්ට් ඔෆ් ඕඩර් එක මගේ පළවෙනි ප්‍රශ්නය මාළුටින් ගැන දේශපාලනයෙන්. මගේ දෙවැනි ප්‍රශ්නය අපනයන කිරීම.
ගරු මන්ත්‍රීතුමා දැන්
මේ වයර් මාරු
ලබා දුන්න වයර් මාරු නැද නැද්ද නෙමෙයි ගරු මන්ත්‍රීතුමා ලබා දුන්න පිළිතුර ලබා ගන්න ගරු හෙක්ටා අප්පා මන්ත්‍රීතුමා ඔබතුමා අහන ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි මම අහනවා ප්‍රශ්නය.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ප්‍රස්තාංක 1A 1 2020 සිට 2025 දක්වා ලක්විජේ බලාගාරයේ ජාතික විදුලි බල පද්ධතිය වෙත ලබා දී ඇති වාර්ෂික දායකත්ව පහත දක්වා ඇත. 2020 ගිගාවොට් පැය 5754.33 2021 ගිගාවොට් පැය 5519.04 2022 ගිගාවොට් පැය 5173.78 2023 ගිගාවොට් පැය 4.645 2024 ගිගාවොට් පැය 5481.54 2025 ගිගාවොට් පැය 4.878.28 මේක ඒකක විදිහටත් මගේ පූර්ණ මේකේ තියෙනවා මේ පිළිතුරේ තියෙනවා මේ කතානායකතුමනි ඒක උත්තර ගන්න පුළුවන් ප්‍රශ්නාංක A2 එකෙක් ගණන ඒකක වසා දැමුණු අවස්ථා ගණන අදාළ දිනයන් හා වසා දැමීමට හේතු ඇතුළත්ව සැලසුම් කළ සහ සැලසුම් නොකළ සියලුම වසා දැමීම් පිළිබඳ වාර්තාව ඇමුණුම 2A ඇමුණුම 2B සහ ඇමුණුම 2C ඒ ගණන යන්ත්‍ර අනුව හමුණා ඇත සමස්ත විදුලි පද්ධති බිඳ වැටීම් සහ සම්ප්‍රේක්ෂණ ජාලයේ දෝෂ වැනි බාහිර බාධාවන් හේතුවෙන්ද දෝෂ සිදු වී තිබූ බව තිබූ අතර විශේෂ සටහන් තීරුවේ දක්වා ඇතැයි පිළිබඳව විශේෂයෙන්ම ඇතම් අවස්ථාවලදී පද්ධති පාලන මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ප්‍රධාන වශයෙන් ඉල්ලුම අඩුවීම හේතු කොටගෙන ඒකක වසා දැමීම සිදු කර ඇත ප්‍රශ්නාංක A3 මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර සැපයීමට අවශ්‍ය වන කාලය අවශ්‍ය වන අතර පද්ධති පාලන මධ්‍යස්ථානයෙන් එම තොරතුරු ලබා ගැනීම හැකි විගස වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ඇත විශේෂයෙන්ම කතානායකතුමනි ඒක ගොඩක් සංකීර්ණ දත්ත ටිකක් හොයාගන්න තියෙන ඒක ටිකක් කාලයක් අරගෙන මේ ලබා දෙන්නම් කියලා මට සති දෙකක් ඒ ප්‍රශ්නෙට විතරක් තවත් දෙන්න මොකද විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරන්නේත් එක්ක එතන යම් යම් වැඩවල පොඩි වැඩිවීමක් තියෙනවා. ඒ අනුව මේක මේ සාමාන්‍යයෙන් ඒ සිස්ටම් එකේ ජෙනරේට් වෙන දත්තයක් නෙමෙයි. ඒකින්ද මේක වෙනම ලංකාවේම ඒක ප්‍රශ්නය ගත්තොත් එහෙම ඉහත සඳහන් නැණ හිටීම් හේතුවෙන් අකණ්ඩව විදුලිබල සැපයුමට එල්ල වූ බාධා කවරේද? ඒක ටිකක් ලොකු තීසිස් එකක්. ඒක අපි හදලා දෙන්නම්. ප්‍රශ්නංග හතර, එක් එක් ගන්න එකගේ වසා දැමුණු අවස්ථා ගන්න අදාළ දිනයන් සහ වසා දැමීමට හේතු ඇතුළත්ව සැලසුම් කළ සහ සැලසුම් නොකළ සියලුම වසා දැනීම් පිළිබඳ වාර්තාව කලින් කිව්වාගේම ඇමුණුම දෙකේ 2B 2C වල දක්වා ඇත. සමස්ත විදුලි පද්ධතියේ බිඳ වැටීම් සහ සම්ප්‍රේක්ෂණ ජාලයේ දෝෂ වැනි බාහිර බාධාවන් හේතුවෙන්ද දෝෂ ඇති වූ අවස්ථා විශේෂ සටහන් තීරුවේ දක්වා ඇත. එමෙන්ම කලින් පිළිතුරේ වගේම ඇතැම් අවස්ථාවලදී පද්ධති පාලන මධ්‍යස්ථානය ඉල්ලීම් අනුව ප්‍රධාන වශයෙන් ඉල්ලුම අඩු අවස්ථාවලදී වසා දැමීම් සිදු කර ඇත. ප්‍රශ්නාංක හතර පහ, බලාගාරයේ මෙහෙම ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මේ වෙනුවට පිටත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇත. තවද බාහිර දෝෂ හේතුවෙන් අනවශ්‍ය ලෙස ක්‍රියා විරහිතීම් වීම් ට්‍රිපින් ඇතිවීම වළක්වා ගැනීම සඳහා පාලන පද්ධති නවීකරණය කටයුතු කන්ට්‍රෝල් සිස්ටම් ලොජික් මොඩිෆිකේෂන් සහ රොකප් රිලේස් ආරක්ෂණ පද්ධතිය ප්‍රොටෙක්ෂන් සෙටින් සඳහා වැඩි දියුණු කිරීම මේ දිනවල සිදු කර ඇත. මීට අමතරව ටර්බයින ඩයෆ්‍රම පිපිරියාම වැළැක්වීම සහ එමගින් අලුත් වැඩියන් සඳහා දීර්ඝ කාලයක් ගතවීම මගහරවා ගැනීම තුළින් සමස්ත පද්ධතිය බිඳ වැටීමකින් පසුව විදුලි බලාගාරයේ යලි පණ ගැනීමට ප්‍රමාදයෙන් වැළැක්වීම අවම කරලීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී. ප්‍රශ්නාංක අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මම පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න පෙර ගරු අමාත්‍යතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නවලට අවශ්‍ය කරන මට ඕනම කරලා තිබිච්ච පිළිතුරු ටික දුන්නේ නැහැ. ඒ ටිකට යම්සි කාලයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ වාර්තා ටික ලබා ගන්න සකස් කරන්න ඔබතුමාට පිළිතුරු දෙන්න තිබුණේ සම්පූර්ණයෙන්ම මේ වාර්තා ටිකත් අරගෙන තව දින අරගෙන කමක් නැහැ. ඒ පිළිතුරු දෙන්න තිබුණා. හැබැයි දැන් මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ ගරු කථානායකතුමනි? මේකෙන් සිද්ධ වෙන්නේ රටේ සමස්ත ජනතාව නොමගෙන ඇයි මේ ප්‍රශ්නෙට මේකට පිළිතුරු දීලා කියනවා? අනිත් එක මම දෙන්නම් පස්සේ ඒකට අවශ්‍යයි කාලය කියලා. හැබැයි කවදාකවත් දෙන්නේ නැහැ. කවදාකවත් දෙන්නෙත් නැහැ. ඒකට ක්‍රමවේදයක් ඔබතුමාලා සකස් කරන්නෙත් නැහැ. එතකොට ඒක හංගනවා. එතකොට ඒකත් එක්තරා විදිහක හොරකමක් හරි වංචාවක් හරි වෙන්න ඕන එතන ඒ වෙලාව සිද්ධ වෙන. ඉතින් ඊළඟ කාරණාව තමයි මම දැන් පළවෙනි අතුරු ප්‍රශ්නේ යන්නද ඔබතුමා අවසරද?
පළවෙනි
අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, දැන් මේ වාර්තා ටික මම ගන්න හැදුවේ වර්තමානයේ නොරොච්චෝලේ බලාගාරයේ බාල ගල්ලඟුරු නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්නය පිළිබඳව කතා කරන්න. මේක සංසන්දනය කරන්න තමයි මේ අවස්ථාව ගන්න හැදුවේ. හැබැයි ඒ අවස්ථාව දුන්නේ නැහැ. දැන් බාල ගල්ලඟුරු නිසා මේ කාලය තුල ටෙස්ටිං කරද්දි විශේෂයෙන්ම ඒ වාර්තා ටික සකස් කරනකොට පැහැදිලිව අවබෝධ වෙලා ඉවරයි දැනට අපිට නැව් 8ක බිලියන 8ක 8.4ක පාඩුවක් රටට සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තාවක් දීලා තියෙනවා. මේ වාර්තාවත් එක්ක පැනගිලා තියෙනවා ඊළඟට බලපාන කරුණු ගොඩාක් එකතු වෙලා තියෙනවා. පරිසර කරුණුත් එක්ක ඊළඟට විශේෂණ බලාගාරයේ බොයිලර් ටික කඩන් වටන හරි මොන හරි ඒ ප්‍රශ්න සම්බන්ධව ඊළඟට විශේෂයෙන්ම තෙල් පරිභෝජනය වැඩි වෙන විදිහට ජෙනරේටර් වලින් විදුලි ලබා ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ සියල්ලම එකට ගොඩ ගැහිලා තියෙනවා. මේ වැඩපිළිවෙල ඇතුළෙම තව මේ අමාත්‍යතුමාට වෙනම පිටතින් බරපතල ප්‍රශ්න ටිකක් ඇවිල්ලා
තියෙනවා. ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්න සියල්ල ගද්දී මේ ආණ්ඩුව පත්ුනේ මේ වල් පැල වෙනුවට මල් පැල ටිකක් තමයි පත් කරනවා කියලා. එහෙනම් මම අහන්න කැමති මේ අමාත්‍යතුමා මේ කරපු ජාවාරම් වැරදි වලට මේ අමාත්‍යදුරෙන් ඉල්ලා අස්වෙන්නේ කවදද කියන එක තමයි විශේෂයෙන්ම පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇරිලා අහන්න කැමති.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම කියන්න ඕන අර පුරුද්දට ඇබ්බැහි වුණාම සමහර දේවල් හැමදේම හිතෙන්නේ තමන් වගේ කියලා. මම මේ වගකීමෙන් කියන්නේ මේ ඉතුරු ප්‍රශ්නෙට පිළිතුර මම අනිවාර්යයෙන් මේ සභාගත කරනවා. ඒ වගේම ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් කරපු එක මෙතන අදාළ නොවේ. ඒක අවුරුදු 10කට 11කට ප්‍රථම මේ සිදුවීමක්. ඒක මෙතන අදාළත් නැහැ. මම අවුරුද්දයි දැන් පත් වෙලා. ඒකින්ද මේකට අදාළ නැහැ. හරි.
දෙවෙනි ප්‍රශ්නේ. අදාළයි නේ? අදාළයිනේ.
ගරු හෙක්ටප්පා මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ආන්න. දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, මේ සද්ද නිසා මට ඇහෙන්නේ නැහැ. සද්ද හින්දා ඇහෙන්නේ නැහැ. මෙමයයි.
දැන් ඔබතුමා මෙමයයි. කාලේ කළමනාකරණ කරන්න අවශ්‍ය නැහැ. ගරු මන්ත්‍රීතුමා.
ගරු
හෙක්ටප්පා මන්ත්‍රීතුමා, ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ.
ගරු කතානායක, ගරු පොඩා නිශ්ශබ්ද වෙන්න. සංවරය. ගරු කතානායකතුමනි, එතුමා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ එතුමාගේ
දෙවෙනි ප්‍රශ්නේ. ගරු මන්ත්‍රීතුමා,
හරි කමක් නැහැ. මොකද එතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහනේ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ, ඒ නිසා මම බාර දෙනවා ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට.
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මම හිතන්නේ පෞගේ දවස්වල අපිට වාර්තා වුණා මෙගාවට් 900ක බලාගාරේ 300 එක යුනිට් එකක් ගත්තාම යුනිට් තුනක් තියෙනවා. මේ යුනිට් එකක සාමාන්‍යයෙන් 260ක් විතර තමයි ජෙනරේට් වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙගාවට් 900ෙන් මෙගාවට් 780ක් විතර තමයි ජෙනරේට් වෙන්නේ. ඒ කියන්නේ මෙගාවට් 120ක් විතර ජෙනරේට් වෙන්නේ නැහැ මේ බාල ගල්ලකුරු නිසා. ඒතර ඒ මෙගාවට් 120 අපිට ලබා ගන්න වෙන්නේ අතිරේකව මේ යුනිට් වල ඩීසල් ටර්බයින්ස් එහෙම නැත්නම් ඉන්ධන දහනය කරලා. මේ වගේ ඉන්ධන අර්බුදයක් තියෙන වෙලාවක මෙගාවට් 120කට විශාල ඉන්ධන ප්‍රමාණයක් අපිට වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මම ගරු ඇමතිතුමාගෙන් අහන්නේ පළවෙනි කාරණේ මේක පිළිගන්නවද? දෙවෙනි කාරණේ අපි දැක්කා කෝප් කමිටුවේ සභාපතිවරයා ගිහිල්ලා මේක සුද්ධ කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
අද මම ගරු ඇමතිතුමාගෙන් අහනවා
මේ ප්‍රශ්නේ අහන්න. ගරු මන්ත්‍රීතුමා,
ප්‍රශ්නේ අහනවා. මගේ ප්‍රශ්නේ මේක මේ සේරම ප්‍රශ්න කරන කතා නැකතුවා.
දැන් ඔබතුමා විනාඩි දෙකක්
ගන්න. මම දැන් මේ ගෙදර පොලිමේ තෙල් ගහන්නලා තියෙන ප්‍රශ්නේ ඉඳා මම කොහෙන් කෙටියෙන් ප්‍රශ්නේ අහන්නම්. ගරු ඇමතිතුමනි, ඔබතුමා දන්නවා රාජ්‍ය නිලධාරියෙක් අධිචෝදනා ගොනුනොත් එහෙම වැඩ තහනම් වෙනවා. දැන් ඔබතුමාට අධිචෝදනා ගොනු වෙලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
අමාත්‍යාංශයේ තවදුරටත් ඉන්නවද? නැත්නම්
මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න යන්න
අයින් වෙලා ඔබතුමා මේකට සාධාරණ ඉෂ්ට කරනවද කියලා.
ගරු අමාත්‍යතුමා,
ඕලික අසාධිපු පැනහැට අදාළ නොවන අතුරු ප්‍රශ්නයක් නිසා මම පිළිතුරු දීමේ වැළකීතුමා.
ප්‍රශ්නාංක 5, ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කොෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා, ගරු චාමර සම්පත් අමාත්‍යතුමා, මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පොයින්ට් පොඩ්ඩක් මොකද්ද?
අපේ විදුලි බල ඇමතුමා අර QR කෝඩ් එක සම්බන්ධව කතානායකතුමා අලුත් වාහන වලටයි
පොයින්ට් බෝඩ් එක
නිවෙන වාහන වලට මේ
පොයින්ට් එක නේ. ගරු හිස්බුල්ලා මන්ත්‍රීතුමා, ප්‍රශ්නාංක 6, ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය කුචිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, රංග විජේරත්න ඇමතුමා විසින් මේ QR කෝඩ් සම්බන්ධ කාරණ පිළිබඳව උදේවරු තුලදී පිළිතුරු ලබා දෙයි. චාමර මන්ත්‍රීතුමා,
ගරු රෝහිණි කුමාරි මහත්මිය, ප්‍රශ්නාංක 7, ගරු සුසන්ත කුමාර නවරත්න මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
අපි ගුරුතුමා දැනගත්තා නේද?
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ගරු විජේ චමිද විජේත මන්ත්‍රීතුමා, ඔයතුමා පොයින්ට් එක කියන්න.
පොයින්ට් එක ගරු කතානායකතුමා, 92 දෙකේ රීති ආ දැන් ගරු කතානායකතුමා ඔබතුමා මුලසුනේ ඉන්නේ.
ඔබතුමා 92
දැන් මේ අදාළ නැහැ කියලා අමතුමා වාඩි වුණා. ඔබතුමා දැන් තේරුම් ගන්න අහලා තියෙන ප්‍රශ්නේ. අහලා තියෙන ගරු කතානායකතුමනි, 2020 වර්ෂයේ සිට මේ දක්වා නොරොච්චෝරේ බලාගාරය, ඒ කියන්නේ මේ දක්වා
ගරු මන්ත්‍රීතුමා
මේ දක්වා ඒක අදාළ නැති වෙන්නේ කොහොමද?
නෑ ගරු මන්ත්‍රීතුමා,
අදාළ නැති වෙන්නේ කොහොමද?
අර ප්‍රශ්නේ අදාළ නෑ ගරු මන්ත්‍රීතුමා, අදාළ ප්‍රශ්නයක් නෙමෙයි තුමා ඇහුවේ.
ගරු
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබතුමා පිළිතුරු ලබා දෙන්න.
ගරු කතානායකතුමනි, අයන්න 1 බලකා මූලස්ථාන 6යි, අයන්න 2 ගරු කතානායකතුමනි අනුරාධපුර 1937යි, සමස්ත එකතුව 1951යි, වැලිඔය 1801යි, විල්පත්තුව 1741යි, ප්‍රයුපතාන 762යි, කැබිතිගොල්ලෑව 1130යි, ගල්කිරියාගම 549යි, සමස්ත එකතුව 7934යි. පිළිතුර අයන්න රෝම ඉලක්කම් තුන, අනදෙන නිලධාරී, දෙවන අනදෙන නිලධාරී රාජකාරී, ඊට පස්සේ බලකා උපබලකා අනුකලාප ලිපිකරු පාලන සුබසාධක රාජකාරී, තුන පොලිස් ස්ථාන රාජකාරී, හතර වෙඩි බෙහෙත් ගබඩා රාජකාරී, පහ ආගමික ස්ථාන රාජකාරී, හය බලකාය තුළ ව්‍යාපෘති රාජකාරී, පුරාවිද්‍යා ස්ථාන රාජකාරී, ඇඟලුම් කම්හල් රාජකාරී, පෙරපාසල් ගුරු රාජකාරී, පාසල් ගුරු රාජකාරී, ආරක්ෂක රාජකාරී, ක්‍රීඩා සංචිතය, ජීවිතාරක්ෂක රාජකාරී, සෞන්දර්ය රාජකාරී, මද්දවේ නිවාරණ රාජකාරී, ඉදිකිරීම් හා වෙනත් රාජකාරී, ජලපෙරණ යන්ත්‍ර නඩත්තු රාජකාරී, රාජ්‍ය ආයතන ආරක්ෂක රාජකාරී, වනජීවි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී, ආවරණ රාජකාරී. ප්‍රෝමි ලක්කන් හතර ඇමුණුම එක සභාගත කරමිකරු කතානායකතුමනි, ආ එක ඔව්, ආ දෙක මරදම්මඩුව පේර ව්‍යාපෘතිය, කටුවනෝදා ව්‍යාපෘතිය, දෙහි ව්‍යාපෘතිය, කෙසෙල් ව්‍යාපෘතිය, එළු ව්‍යාපෘතිය, අඳවි පෙරිය කුලම පේර ව්‍යාපෘතිය, නව පේර ව්‍යාපෘතිය, පොල් ව්‍යාපෘතිය එක, පොල් ව්‍යාපෘතිය දෙක, නවපොල් ව්‍යාපෘතිය දෙක, කෙසෙල් ව්‍යාපෘතිය, අඳවි සීගිරිවත්ත දෙහි ව්‍යාපෘතිය, අඳවි මිමින්නාවල පොල් ව්‍යාපෘතිය, තව එකක් තියෙනවා අඳවි පාසල්වත්ත පොල් ව්‍යාපෘතිය, කුළුබඩු ව්‍යාපෘතිය, කාබනික පොහොර ව්‍යාපෘතිය. ඊට පස්සේ ගරු කතානායකතුමනි, කුඹුගොල්ලෑව, අරිප්පුව, තම්මැන්නා ඇලවක, මැදවච්චිය, පරණහල්මිල්ලෑව, පුල්ලෙලිය, මේ සෑම තැනකම ගරු කතානායකතුමනි අඳවි ව්‍යාපෘතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආ රෝම ඉලක්කම් තුන ඇමුණුම් දෙකෙහි වගුවේ ගරු කතානායකතුමනි 1, 3, 4 තීරු මගින් දක්වා ඇති ලෙස සභාගත කරනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 ඇමුණුම් දෙකෙහි ඇති වගුවේ 5, 6 තීරු මගින් දක්වා ඇති ලෙස සභාගත කරනවා. ගරු කතානායකතුමනි ඈ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, ගරු ඇමැතිතුමා ඒ ලබා දුන්නු පිළිතුරු අනුව විශේෂයෙන්ම දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බලකා මූලස්ථාන 6ක් තියෙනවා. එතකොට මෙහි මම යොමු කළේ එකක්, ගොවිපළවල් ප්‍රමාණය කොච්චරද, ඒවා වෙන වෙන වශයෙන් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඒ ඉදිරිපත් කරපු පිළිතුරු අනුව කැබිතිගොල්ලේ බලකා මූලස්ථානයේ ගරු කතානායකතුමනි තොරතුරු සඳහන් වෙලා නැහැ. ඒ නිසා සමහර ගොවිපළවල් සම්බන්ධයෙන්, සමහර ආදායම් මාර්ග සම්බන්ධයෙන් ඒ පිළිතුර ඇතුලේ නිශ්චිත ලෙස සඳහන් වෙලා නැහැ කියන අදහසක් තමයි මට තියෙන්නේ. ඒ නිසා මම පළවෙනි අතුරු ප්‍රශ්නේ යොමු කරන්නේ ගරු ඇමැතිතුමනි, මේ සම්බන්ධයෙන් නැවත විධිමත් වාර්තාවක් ලබා දීමට අදාළ මැදිහත් වීමක් කරන්නේද කියන එක මම යොමු කරනවා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා කියනවා නම් ආයන්නේ දෙක පිළිතුර ප්‍රමාණවත් නැතයි කියලා, ඒ අනුව ගරු කතානායකතුමනි ඉදිරි කාලයේදී ඊට අදාළ ප්‍රමාණවත් පිළිතුරක් සපයන්න පොරොන්දු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමැතිතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කරන බටපිරිස් 10,000ක් පොලිස් දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම වනජීවි දෙපාර්තමේන්තුවට 5,000ක් ගන්න පහුගිය දවස්වල අපි තීරණයක් ගත්තා. විශේෂයෙන්ම වනාලි ප්‍රශ්නය තියෙනවා, ඒ නිසා ඒකට ඕනේ කරන මැදිහත් වීමක් කරන්නත් ඕනේ කියන අරමුණින්. හැබැයි මේ වනජීවි දෙපාර්තමේන්තුවටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් අනුයුක්ත කරපු මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේ බටපිරිස් මාරු කරද්දී, ස්ථානගත කරද්දී අර සමහර නිලධාරීන්ගේ මානුෂීය කාරණා තියෙනවා. හැබැයි මේ මානුෂීය කාරණා නොසලකා සමහර තැන්වල අවිධිමත් ලෙස මේ ස්ථානගත කිරීම වෙනවා. එනිසා බොහෝ ලෙස පහළ සිටින බටපිරිස්ගෙන් අපට පැමිණිලි එනවා මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස මැදිහත්වීමක් කරන්න කියලා. මේ සම්බන්ධයෙන් මම ඇමතිතුමාගෙන් අහන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස මේ ස්ථානගත කිරීම සිදු කර තිබෙනවාද? එම නොමැතිනම් ඊට අදාළ අමාත්‍යංශ විසින් විධිමත් ලෙස ස්ථානගත කිරීම සඳහා වැඩපිළිවෙලක් සකසන්නේද?
ගරුණීය ජමාත්තුමා.
ඔව් ගරු කතානායකතුමනි, මෙම රාජකාරීන් සඳහා බදවා ගැනීමේදී දිවයිනේ ඕනෑම තැනක රාජකාරියට සූදානම් බවට තමයි ඔවුන්ගෙන් ප්‍රතිඥා අරගෙන මේ රාජකාරියට ගරු කතානායකතුමනි මඳවගන්නේ. නමුත් කිසියම් නිලධාරියෙකුට ඇත්ත මානුෂීය හේතු මත තමන්ගේ පෞද්ගලිකත්වය පදනම් කරගෙන යම් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතුවරක් ගරු කතානායකතුමනි අභියාචනා ක්‍රියාවලියක් තියෙනවා. ඒ අභියාචනා ක්‍රියාවලියට යටත්ව තමයි සෑම නිලධාරියෙකුම ස්ථානමාරු කිරීම සිද්ධ කරන්නේ. ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේ සියලු නිලධාරීන්ට ඒ අයිතිය හිමිව තියෙනවා. අපි කියනවා කිසියම් නිලධාරියෙකුට යම් ගැටලුවක් ඇතිලා නම් ඒක අභියාචනා ක්‍රියාවලියට යටත්ව අපි සියල්ල ප්‍රශ්නේ විසඳනවා කියලා.
ප්‍රශ්න අංක 8 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යතුමියගේ ඇසීමට. ප්‍රශ්න අංක 9 ගරු ලාල් ප්‍රේමනාත් මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම ප්‍රශ්නේ යොමු කරනවා.
ගරු අමාත්‍යතුමා.
ඔව් ගරු කතානායකතුමනි, අයන්න රෝමිලක්කම් එක අධිකරණ ගොඩනැගිල්ලට ඉහළින් නැති රැඳවුම් බැම්මේ කොටසක් ඉරිතැලීමට ලක්ව ඉදිරියට නිරා ඒම සහ ඒ තුළින් ඉහළින් නැති කඳු බැවීම අස්ථාවරවීම හේතුවෙන් ගොඩනැගිල්ලට හා එය භාවිතයට ගන්නට ඇති වූ අවදානම් තත්ත්වය සලකා බලා අධිකරණයේ 2021/18 දින සිට කොටපොළ ගැටබරුව රජමහා විහාරස්ථානයේ කුලීපදනමට ලබාගත් ගොඩනැගිල්ලක පිහිටුවා ඇත. රෝමිලක්කම් දෙක එම ගොඩනැගිල්ල සඳහා රුපියල් 440,000ක මුදලක් මාසික කුලේස ගෙවීම කරනු ලැබේ. රෝමිලක්කම් 3 අධිකරණය පවත්වාගෙන යන්නේ තාවකාලිකව කුලියටගත් ගොඩනැගිල්ලක බැවින් භෞතික සම්පත් සහ තාක්ෂණික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සේවාලාභීන් හා අධිකරණ නිලධාරීන් අවම පහසුකම් යටතේ අධිකරණ කටයුතු පවත්වාගෙන නැවන බව පිළිගන්නවා. එසේම නඩු භාණ්ඩ ගබඩා කිරීම සඳහා දැනටමත් භාවිතා කරන්නේ මොරෝකා අධිකරණ ගොඩනැගිල්ල. ආයන්න රෝමිලක්කම් 1 අධිකරණයට ඉහළින් නැති රැඳවුම් බැම්ම හා කඳු බැවම ස්ථාවර කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් 2021 වසරේදී නිර්දේශ ඇස්තවෙන්තු ලබා දී තිබෙනවා. ඒත් රට තුළ පැවති ආර්ථික අර්බුදයේ හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වෙලා තිබෙනවා. රෝමිලක්කම් 2 නැවතත් අධිකරණයේ මෙම ගොඩනැගිලි තුළ ස්ථාපනය කිරීමේ අරමුණින් 2025 වසරේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිර්දේශ සැලසුම් හා ඇස්තවෙන්තු ලබාගෙන ඇත. රෝමිලක්කම් 3 එමගින් රැඳවුම් බැම්මේ උස යම්තාක් දුරකට අඩුකර රැඳවුම් බැම්මට ඉහළින් නැති කඳු බෑවුම පස් සවිවර ගැන්වීමේ ක්‍රමය ඔස්සේ ස්ථාවර කිරීම සඳහා නිර්දේශ ලබා දී තිබෙනවා. රෝමිලක්කම් 4 එම ව්‍යාපෘතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදේශක සේවා ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීම සඳහා 2025/8/4 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලැබිලා තිබෙනවා. එම අමාත්‍ය මණ්ඩලයේ තීරණ ලබා දීමෙන් අනතුරුව මෙම කාර්ය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ක්‍රියාත්මක කර ලබන ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායාමයේ අවධානය අවම කිරීමේ ව්‍යාපෘතිය හරහා ඉටු කළ හැකි බව දන්වා තිබූ බැවින් එලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ එකඟතාවය දන්වා තිබෙනවා. ඒ සඳහා ආසියානු යටිදල පහසුකම් ආයෝජන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ඇති වූ ගිවිසුම්ගත ණය මුදලක් හරහා මූල්‍ය ප්‍රතිපාදන සපයන බව දන්වලා තිබෙනවා. ඒ අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් සිදු කරමින් පවතිනවා. මෙම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය අප්‍රේල් මාසයේ කෙන්තම් සති කිහිපයකින් තුන්වන සතිය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරනු ලබනවා. ඒ වගේම මාස 6ක් ඇතුළතදී එම ස්ථාවර කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකි වෙතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දන්වා තිබෙනවා. ඒ කාල සීමාව තුළදීම අධිකරණ සංකීර්ණයේ අලුත් වෙදියා කටයුතු අවසන් කර මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අධිකරණයේ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරේ. ආයන්න පැන නොනගී
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්නය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ඇතරම මේ ප්‍රශ්නය වසර 4කට වැඩි කාලයක් දිග්ගැසුණු ප්‍රශ්නයක්. ඒ වගේම අපි බලයටපත් වෙලා පැවැත්වුණ පළවෙනිම සම්බන්ධීකරණ කමිටු ඉඳලම මහජනතාවගෙන් සහ නීතිඥයන් සහ යදාළ පාර්ශ්වයන් විසින් දිගින් දිගටම මේ පිළිබඳ ප්‍රශ්න කරනු අපි සාකච්ඡා කරා. ඒ හැම අවස්ථාවකම මම දැකපු කාරණයක් තමයි මේ හොඳ පැත්තට ඉටු කිරීම සඳහා වෙච්ච කටයුතු කිරීම නිලධාරී මහතුරුන්ගේ පැත්තෙන් අදාළ නිලධාරී මහතුරුන්ගේ ප්‍රමාදයක් සිදුවෙමින් තිබුණා. ඔබතුමා ඒ පිළිබඳව හඳුනාගෙන තිබෙනවද කියලා මම දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා.
ඒ පිළිබඳව හඳුනාගැනීමක් තිබෙනවා සත්‍ය වශයෙන්ම කියනවා නම් අපි රජයට එනකොට මග නැවතුණු ව්‍යාපෘතීන් 60කට ආසන්න සංඛ්‍යාවක් තිබුණු ආර්ථික අර්බුදය නිසා මම ස්තුතිවන්ත වෙනවා ගරු ලාල් ප්‍රේමනාත් මන්ත්‍රීතුමා විසින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම. මොකද මටත් මේ ප්‍රශ්නේ තිබෙන බව මුලින්ම දැනගන්න ලැබෙන්නේ මගේ අමාත්‍යාංශයේ මගින් නෙමෙයි. නමුත් ඒ පැත්තේ ජනතාව ඔබතුමා මැදිහත් වෙලා ඒක ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ කතා කරලා අපිට දැනුම් දීපු ලිපිය හරහා මේ දැනුවත් වීම මට මුලින්ම සිද්ධ වෙන්නේ. ඉන්පසුව අපි අමාත්‍ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සමග කැබිනට් පත්‍රිකා දාලා අවශ්‍ය කටයුතු කරා. නමුත් ඉන්පසුව මේ අපි ගොඩනැගිලි පරිසර සංවිධානය සමග සම්බන්ධලා කටයුතු කිරීමේදී ගිය අවුරුද්දේ ඇති වූ ද්විත්ව තත්ත්වය නිසාම ගොඩනැගිලි පරිශන ආයතනයේට අධික රාජකාරී ප්‍රමාණයක් පැවරිච්ච බවත් අපි හැමෝම දන්න ආකාරයක්. නමුත් ඒ සියල්ලම නිසා යම් පමාවීමක් සිදුලා තියෙනවා. ඒ පමාවීම නිවැරදි කරගෙන මේ වසරේ මේක අවසන් කරන්න තමයි ගෞරව මන්ත්‍රීතුමනි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රශ්නේ ඔබ නැගීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මට ඊළඟ අතුරු ප්‍රශ්නයක් හැටියට සහ යෝජනාවක් හැටියට ඔබතුමාට ඉල්ලීමක් කරන්න තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නය නිසා දැනටත් අදාළ අවශ්‍ය අවම සනීප ආරක්ෂක පහසුකම්වත් නොමැති තැනක තමයි මේ උසාවි කටයුතු සිදුවීම පවතින්නේ. ඒ නිසා මහජනතාව සාක්ෂිකරුවන් සහ අපකරුවන් ඇතුළු මෙතෙන්ට පැමිණ බොහෝ දෙනාට තමන්ගේ අවම පහසුකම්වත් සපුරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මෙම පවත්වගෙන යන ස්ථානය ගැටබරු රජ මහ විහාරය කියලා කියන්නේ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන ස්ථානයක්. ඒ නිසා ඔවුන්ටද ඒ බැතිමතුන්ට ලොකු බාධාවක් වෙලා තියෙනවා මේ උසාවි කටයුතු පවත්වාගෙන යෑමේ නිසා තමන්ගේ ඒ ආගමික කටයුතු සඳහා. ඒ නිසා ඇමතුමාගේ මං ඉල්ලා සිටින ඔබගේ අවධානය ලක්වීම ගැන ස්තුති කරමින් මෙය වඩාත් ඉක්මනින් අවසන් කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන්ද සහ ඒ සඳහා ඉල්ලීමක් කරනවා එසේ කටයුතු කරන්න කියලා.
ඔව් ඉතා ඉක්මනින් අවසන් කරන්න කටයුතු කරනවා. මා ඔය උසාවියේ තියෙන අවම පහසුකම් සම්බන්ධය සාධාරණීයකරණය කරන්න හදනව නෙමෙයි පිළිගත නොහැකි තත්වයක්. නමුත් බහුතරයක් උසාවිවල මෙම වසර ගණනාවක් තිස්සේ පවතින ගැටළු වලට පිළිවිලින් පිළියම් යොදනවා. විශේෂයෙන්ම ඔබතුමා නැග ප්‍රශ්නට අදාළ උසාවිය නම් මේ වසරේ අවසන් කළ යුතුයි. මක් නිසාද හොඳ ගොඩනැගිල්ලක් තියාගෙන තවතරකට කුලී ගෙවමින් ඉන්න එක පිළිගන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒ නිසා පහසුකම් සහිත ඒ අධිකරණය ස්ථාපිත කරන්න මේ වසර තුළම හැකි සෑම උත්සාහයක්ම ගන්න ඔය සාර්ථක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 10 ගරු රෝහිත අභිගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන මාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි වටය ප්‍රශ්න අංක 5 ගරු ආචාර්ය එම් එල් හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 6 ගරු රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
තානායකතුමනි කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ මම අහනවා රෝහිණි කුමාරී විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන්.
කථානායකතුමනි පිළිතුරු සභාගත කරමු.
ප්‍රශ්න අංක 8 ගරු නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමියගේ ඇසීමට.
ගරු කථානායකතුමනි නීතිඥ චමින්ද්‍රාණි කිරියල්ල මන්ත්‍රීතුමිය වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමිය
පිළිතුරු සභාගත කරනවා.
ප්‍රශ්න අංක 10 ගරු රෝහිත අභිගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
කථානායකතුමනි රෝහිත අභිගුණවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කථානායකතුමනි පිළිතුරු සභාගත කරනවා.